තෙරුවන් සරණයි.
ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ සාකච්ඡා කළාද?
පටන් ගත්ත විතරයි.
පටන් ගන්නදී අපි ඉතනම තමයි අර අර ට්‍රෙඩ්මිල් එක වගේ ට්‍රෙඩ්මිල්
ට්‍රෙඩ්මිල් එක වගේ ඉතෙන්ටම එනවා අපහු. අහන්නකො බලන්න ප්‍රශ්න. අපේ මේ අද අලුත් එක්කෙනෙකුත් ගියා ඉන්නවා මම කතා කරපු එක්කෙනෙක්. අහන්නකො මොකක්ද පළවෙනි එක කවුරු හරි.
බාහිර පිරිසිදු ස්කන්ධ කියනකොට.
බාහිර
පිරිසිදු ස්කන්ධ.
පිරිසිදු නෙමෙයි පිරිසිඳ ස්කන්ධ පිරිසිඳ දකිනකොට නේද?
නෑ. ස්කන්ධ වල දැන් පංච උපාදාන ස්කන්ධ නැතුව පිරිසිදු ස්කන්ධ කියලා අදහසක් එනකොට අන්තිම
වචන දාලා අහනවා. ඒ කියන්නේ උපාදාන නැතුව ස්කන්ධ.
ඔව්.
ඒක දැන් මම පෙන්නන පැත්තේ නම් එහෙම දෙයක් තියෙන්න බැහැයි කියන පැත්තෙන් තමයි මම විස්තර කරන්නේ. පොත්වල ඉතින් තියෙනවා, හාමුදුරුවෝ කියනවා, ඇහෙනවා. ඉතින් ඒ වගේ සහතන් වහන්සේට ස්කන්ධ පහ තියෙන්නේ, උපාදාන ස්කන්ධ පහ නෑ නේද?
ඔව් එහෙම
තෝවන්නේ වගේ
අදහසක්. ඔව් ඉතින් අපි පෙන්නන පැත්ත ඊට වඩා වෙනස් නේද ටිකක්?
අනිවාර්යයෙන් මෙතන වෙනස ලොකු වෙනසක් තියෙනවා ඇත. ඔව් තියෙන්න බෑ කියන මට්ටමට රහතන් වහන්සේට එහෙම වෙන්න බෑ. ඒ ඔක්කොම ඉක්මවා ගිය මට්ටමක් නම් කොහොමද ආයි ස්කන්ධ කතාවක් කරන්නේ?
ඔව් ඒ පැත්තෙන් තමයි ඉතින් මේ මං විස්තර කරන්න උත්සාහ කරන්නේ. අර ස්කන්ධ තියෙනවා උපාදානි නෑ කියන එක වෙන්න බැරි කතාවක් විදිහට. අද ස්කන්ධයක් දැන් අපි ගම්ම රූපස්කන්ධය කියන එක තියෙනවා නම් ඉතින් ඕක උපාදාන කරලම තමයි කතා කරන්න වෙන්නේ. අපි ස්කන්ධ කියනකොට අජ්ජත්තායතනෙයි බහිද්ධායතනෙයිනේ රූපස්කන්ධයට දාන්නේ. ඇහැ රූපස්කන්ධය, ඇහැට පේන එකත් රූපස්කන්ධය. ඒ විදිහටනේ මේ තියොතෙන්ට යනකොට අවිද්‍යාවෙන් අදලා උපාදාන කරලා ඉවරයි. මේ එතකොට දැන් අපි රූපස්කන්ධය කියන්නේම ඇහැයි රූපේයි දානවා රූපස්කන්ධයට, කනයි ශබ්දේයි දානවා රූපස්කන්ධයට. මේ විදිහට මේ ආයතන පහේනේ රූපස්කන්ධ පනවන්නේ. දැන් අපි කතා කරලා තියනවානේ ඒවත් අවිද්‍යාවෙන් හදලා නේද එළියෙන් තියන්නේ, හිතෙන් හදපු දේ නේද එළියෙන් තියන්නේ, අර වතුරේ හදපු බල්ලෝ වගේ කියලා. ඒ මට්ටමට එනකොට ඔය රූපස්කන්ධයක් පැන වෙයිද? ඒක තමයි දැන් අපිට සාමාන්‍ය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මට්ටමේදීත් අරූප මට්ටමට යනකොට රූපය පිහිටන්නේ නැත්නම් අරූප ලෝකෙනුත් එතර වෙන මනසකට, රහතන් වහන්සේගේ වගේ මනසකට, ඒ කියන්නේ අරූප ලෝකෙත් අවිද්‍යාවෙන් නම් පනවලා තින්නේ, ඒකත් පිහිටන්නේ නැති තැනකට ඔය කතා කරන ස්කන්ධ ගැන කතා කරන්න පුළුවන් වෙයිද කියලා ඉතින් වෙනම හිතන්න වෙනවා. මොකද රූපස්කන්ධය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා, ඒ සරිත් හාමුදුරුවෝ එහෙම පෙන්නලා තියෙනවා. රූපස්කන්ධය කියලා කියන්න පුළුවන් 11 ආකාරයකට වැටෙන 11 ආකාරයේ මතක ඇතිනේ, දුර ළඟ, සැප, මේ අජ්‍යත්ත, බහිද්ද, අතීත, අනාගත, වර්තමාන, ඔය වගේ 11න් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඕකට කියනවා රූපස්කන්ධය කියලා. වේදනාස්කන්ධය කියනකොටත් කියන්නේ එහෙමමයි. මේ 11න් මොනවයින් හරි කතා කරන්න පුළුවන් නම් ඕකට තමයි වේදනාස්කන්ධය කියලා කියන්නේ කියලා. සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන්නේ ඔය 11 ආකාරයෙන් මොකකට හරි දාන්න පුළුවන් නම් ඒකට ඒ ස්කන්ධය කියනවා. අපිට අනිත් පැත්තට පේනවනේ ඔය 11ට දාන්නේ අවිද්‍යාවම තමයි කියලා. ඒක අවිද්‍යාව නැති වුණ මනසකට එහෙම දාන්න පුළුවන් ස්කන්ධ තියෙයිද? මම ඔතනින් හිතුවත් මං හිතන්නේ අතන උත්තරේ තියෙනවා. පැහැදිලිද?
ආයි ඒක පැහැදිලි හැබැයි එහෙම දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේලා හැමදෙස්සෙම වගේ කියනවා. දැන් මං එක්ක එදා කුමාරගස්ස පහඳුරුව කතා කරන වෙලාවේ මහත්යේ කිව්වා කියලා මේ පංචස්කන්ධයත් මේ පංචපාදානස්කන්ධයත් පංචස්කන්ධයත් අතර තියෙන වෙනස කියන්නේ. පොතින් ඒක එහෙම සාකල්ප කතා කරනවා කියලයි මට හිතෙන්නේ නේද?
ඔව් එහෙම කතා කරනවා. ඉතින් ඒක හොයාගන්න ඕන. මේ අද්ද මේ දැන් ස්කන්ධ කිව්වහම අර 11 ආකාරේ නම් කතා කරන්නේ. එතකොට එතන මුලාවක් වෙලා නැද්ද කියන පැත්තෙන් ඕක හොයන්න ඕන.
එතකොට වේදනාව කියන එක අපිට දැන් දැන් ගොඩක් ගන්න බෑනේ. දැන් සමහරක් සාමාන්‍යයෙන් කියනවා දැන් වේදනාව නිකන් يعني ගොඩක් කියලා. නමුත් සම්දේයකට ඒ කියන්නේ ඒ කාලයත් අවකාශයත් අතර තියෙන පරතරය කියලා තමයි සාමාන්‍යයෙන් ඔය අභිධර්මයේ නෙමෙයි සාමාන්‍ය සාමාන්‍යවත් කියන ඔය නාවිලි අරුදෙන්ම සාමාන්‍යයෙන්
අපිට හොඳටම පේන්න කරන්න පුළුවන්.
මම කිව්වේ අරිදම සාමනහස්සියම පැහැදිලි කරනවා. ඒ දැන් කාලයත් යත් සංගයක් කියන්නේ කාලයත් අවකාශයක් අතර තියෙන කියන්නේ පරතරය. ඒක ගොඩක් කියලා කියන්න බෑනේ. මොකද ඒක නිකන් වැඩි ගොඩක් ගහනවා වගේ එහෙම ගහන්න බෑනේ. මේක වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය. එතකොට එහෙම තමයි එහෙම මේ උනාසියම පැහැදිලි කරලා තිබුණ ස්කන්ධය කියන්නේ. ඒකද අර උපාදාන වෙන වහම තමයි උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කියලා මම දේශනාවක් අහලා තියෙනවා මට මතකයි.
ඔව් එහෙම තමයි ඇත්තටම පොත්වල විස්තර වෙන්නේ. ඉතින් අපි මෙච්චර කල් අහලා තිබුණෙත් එහෙම තමයි. උනාට ඉතින් මම කියන්නේ දැන් මේ පැත්තෙන් දකිනකොට අපිට මේ හේතුවත් එක්ක සමුදයත් එක්ක ඵලය දකිනකොට පේන විදිහ පොඩ්ඩක් ඊට වඩා වෙනස් වගේ නේද? රූපයක් ගැන කතා කරන්න පුළුවන් සමුදයක් කියනකම් විතරයි. මේ සමුදේ තියනවා නම් අවිද්‍යාව. අවිද්‍යාව යෙදුන් නැති කොට ඒක පිහිටයිද? ඒ පැත්තෙන් තමයි මම ඔය පෙන්වන්නේ. ඉතින් ඒ පැත්තෙන් හිතලා නැත්නම් ඉතින් අර වගේ කන්ද තියනවා උපාදාන කරන්නේ කියන පැත්තෙන් කතා කරන්න පුළුවන්. ඒක මෙහෙමයි. ඔය දැන් මේ වචන ටිකේ හැබැයි අපි සාමාන්‍යයෙන් ගන්න තේරුමට වඩා ගැඹුරු තේරුමක් නැත්තම් වෙනස් සියුම් අර්ථකින් ස්කන්ධ විස්තර කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් වේදනාව ගැන කතා කළොත් අපි කතා කරන්නේම සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනානේ. ඔය තුන නැතුවත් වේදනාවක් ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනීමක් ගැන. ඒත් අන්න ඒ වගේ අර්ථකින් නම් මේවා තියෙනවා කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට අපි මේ කතා කරන මට්ටමේ ස්කන්ධ නෙවෙයි ඒවා.
එතකොට ඒකද ඔය දිලි දැන් අර සම්නාසේ මේ දේශනාවේ
මට හිතෙන්නේ ඒ වගේ අපිට අහු ඒ වගේ පැත්තක් වෙන්න ඇති කියන්නේ කියලා මට හිතෙනවා. අපිට අහු වෙන්නේ නැති
සංවිධානයක් වෙන්න පුළුවන්.
ඒ කිව්ව අර්ථය අපි දන්නේ නැතුව අපිට කමෙන්ට් කරන්න බෑ වගේ නේද? මං කිව්වේ ඒ කිව්ව අර්ථය මොකක්ද කියලා දන්නේ නැතුව අපිට කමෙන්ට් කරන්න අමාරු වගේ කියලා නේ ඒ සම්බන්ධයෙන්.
ඔව් අනේ මක්තමෙන් තියාගත් තහම ඉවරයි. ඉතින් ඕක ඒ තියනද නැද්ද කියලා තර්ක කර කර ඉන්න ඇතුව මේ ආයතන ගැන විදර්ශනා කර කර බැලුවනම් අවබෝධෙ එයි නේද? වචන ආතන් වහන්සේට මේවා දැනෙන්නේ කොහොමද කියලානේ ඔය කතා කරන්න හදන්නේ. ඉතින් ඒක තර්කයට අහු වෙන දෙයක් නෙවෙයි. ඉතින් අපිට කියන්න පුළුවන් අපි දන්න ටික අනුව දහමට අනුව මේවා උපදින්නේ අවිද්‍යාව මත නම් අවිද්‍යාව මත උපදින ඒවා තියෙන්න බෑ කියන එක. හැබැයි අවිද්‍යාව නොවේදෙන යම් කිසි ධර්මතාවයක් තියෙනවා නම් ඒක ඇති. ඉතින් අපි මේ ස්කන්ධ කියලා කතා කරන්නේ මේ අපේ මට්ටමේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් මම කියන්නේ ඒවා තියෙන්න බෑ කියලා.
අපි දැන් මේ ප්‍රශ්නේ ආවේ මේ අර දිලි අර පොත ටයිප් කරන ප්‍රශ්නේදී ඒක හින්දා උතන්දී මේ ස්වාමීන් වහන්සේ අහලාම එතන ලිව්වනම් හොඳ වෙයි. නැත්තම් මොකද අනිත් අයටත් ওই ප්‍රශ්නේ පොත ගේවනකොට.
ස්වාමීන්
වහන්සේ දන්නේවත් නැහැ මං
කියන්නේ. ඔක්කොම කතා නැහැ නේ,
යදෙන්නේ නැහැ නේ. ගොබරවි මං කියේ දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ගැන කතා කරන විස්තර ටික ඒ මානසික මට්ටමේ ඉඳන් එක එක දේවල් කියන්න පුළුවන්නේ. දැන් ඒවා අපිට අදාළ නැහැනේ, අපේ මානසික මට්ටමට ඒවා යෙදෙන්නේ නැහැනේ. ඒ බාහිර රූපයක් ගැන කොච්චර කතා කළත් අපිට ඒක පිහිටන්නේ නැහැනේ. අපි දන්නවනේ මොකෙන් මෝඩකමට හදපු බල්ලෙක් ගැනයි ඔය කතා කරන්නේ කියලා. අන්න ඒ වගේ දැන් අපි එළියේ තියෙන රූප ගැන කතා කරන්න ගියොත් ආයතන පිරිසිඳ දැක්ක මනසකට පේනවා මේ මෝඩකමට හදාගත්තු රූප ගැනනේ ඔය කතා කරන්නේ. ඒවා යෙදෙන්නේ නැහැනේ, අදාළ නැහැනේ කියන පැත්ත. හැබැයි අපි දැනට රහතන් වහන්සේට රූපස්කන්ධේ තියෙනවා කියන්න ගියොත් අපි කියන්න හදන්නේ අපි අර පනෝගෙන ඉන්න මට්ටමේ. දැන් රහතන් වහන්සේට ශරීරය තියෙනවා කියලා අපි කියනවා. හැබැයි රහතන් වහන්සේට ඕක පිළිහිටන්න බෑ. තේරුණාද වන්නේ කියන්න හදන්නේ?
තේරුණාද?
අපි අපිට ශරීරයක් පනෝගන්නේ අපි ආයතන මුලා වෙන්නේ. හරියට ආයතන මුලාවෙන් ශරීරයක් පැනෙවුවා කියන්නේ අර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පැනෙවුවා වගේ වැඩන්නේ මුලාවකින් පනවන එකක් නක්. එතකොට මුලාව දුරු වුණ මනසකට ඒ රූපය කියන එක අදාළ නැහැ, ඒක යෙදෙන්නේ නැහැ. ඉතින් අපි රූපස්තන්දේ කියලා කල්පනා කරනකොට මේ ශරීරයක් කියලා හරි එළියේ තියෙන මනාවෙන් හරි ඇදිච්ච දෙයක් හරි කියලා හිතාගෙන නම් රූපය කියලා කියන්නේ ඔන්න ඔය මට්ටම යෙදෙන්න බෑ කියන එක තමයි මං කියන්නේ. එතනින් එහාට ගිය ඉතින් සියුම් මර්ථයක් තියනවද කියන එක ඉතින් අපි දන්නේ නැහැ. හරිද?
ඔරවි දැන් ඔතන දැන් අපි දැන් කොහොම හරි දැන් අපි එහෙම හිතන තාක්කල් ඒ කියන්නේ ලෝකෙට අහුවෙලා තියෙන්නේ. මම කමකට
ඒක තම තමන්ගෙන්ම අහලා බලන්න තමයි තියෙන්නේ.
දැන් මට එකක් අහගන්න තියෙන ඕකේ දැන් අපි කතා කරනවා නම් දැන් රූපය කියන එක අපිට දැන් මට ටික තේරෙනවා දැන් රූපය කියන එක අපි පනව ගන්න එකක් කියන එක. නමුත් රූපය අපි දැන් අර ජලයේ වතුරට එබෙන බල්ලා ගත්තොත් ඒකේ බල්ලෙක් දකින්නේ නැහැ. නමුත් ඒ වතුර කියන ටික දැන් අපිට උනත් ඒ වතුර ඒ වතුර මත තමයි රූපේ පතිත වෙන්නේ. රූපේ කියන එක පැහැදිලි ඒක අපි හිතෙන් හදන එකක් කියලා. ඒතකොට වතුර කියන සර්ෆේස් එක ඒකත් අපි හිතෙන් හදන එකක්ද කියන එක තමයි මට ඒක තාම
ඒක හොඳයි. ඒක හොඳයි. දැන් බල්ලට නම් බල්ලෙක්ම හැදිලා තියෙනවා. අපිට හැදිලා තියෙන්නේ වතුරයි වතුරේ වැටෙන ඡායාවකුයි. එතකොට අපි බලන්න දැන් වතුර කියන එක හරි ඒ ඡායාවක් වටේ නිකන් නෙමෙයි රූපයක් තව කොහේ හරි තියෙන්න ඕනනේ. ඒ රූපෙයි වතුර කියන රූපෙයි අපිට හැදුනේ කොහමද? අපි දැනගත්තේ කොහමද? කොහමද හොයන්නේ? සමුදේ හොයන්නේ
මොන ආයතන වලින්ද?
ඔව් සමුදේ හොයනකොට බලන්න ඕන මොන ආයතන හරහද ඒක දැනගත්තේ. වතුර තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද?
ඇහෙන් සහ මන ආයතනේ.
ඔව් එක පැත්තකින් ඇහෙන් දැකලා මන ආයතනේ. හැබැයි ඒක විතරක් නෙමෙයි. පෙර අත්දැකීමක් තැන්ට දාලා තියෙනවානේ. කලින් අපි වතුර අල්ලලා බලලා ඒවයි ස්වභාවයක් දැනගෙන තියෙනවා. එතකොට ඒ අල්ලපු එක ගත්තොත් කාය ආයතනේ මන ආයතනේ. නේද? ඔයගේ හොයන්න මේක දැනගත්තේ කොහොමද කියලා. ඔව් මොකද හිතන්නේ දැන් වතුර තියනවා කියලා දැනගත්තේ කොහොමද? වතුරේ ඡායාව තියනවා කියලා දැනගත්තේ කොහොමද? ආයතන හරහා නේද?
ආයතන හරහා
දැනගත්තු දේ ලෝකෙට අයිතිද නැද්ද? ආයතන පිරිසිඳ දැක්කනම් ඔතනත් පේනව නේද මේ හිතෙන් හදපු දේ නේද එළියෙන් තියලා රූප බවට පත් කරලා තියෙන්නේ? එතකොට ඒ බල්ලට මේ තියෙන රූප අපිට නැති වුණාට දැන් අපේ මත්ත මේ ආයතන මුලාවෙන් හදන රූප ටික අපිට තියෙනවා. රහතන් වහන්සේට ඒ ටික තියෙයිද? ආයතන මුලා දුරු වුණ මනසට.
ඒ වතුර කියන එකත් අපි පනව ගන්න පනවන එකක්. වතුර මාධ්‍ය කියන එකත් අපි පලව පනවන එකක්. ඒකත් ඒක අපි අපිට අපිට අපිගම ඒක ඇල්ලුවොත් අපිට තියෙන දැනීමක් විතරයි ඒක. ඒ කියන්නේ ඒ වගේ අදහසක් නේද?
ඔව්. දැනීම කියන්නේ වතුරද? දැනීම වතුර බවට පත් කළ එකව.
ඔය ඒක ඒකත් ඔය වතුර කියන එකත් පනවගත් එකක්. ඒ කියන්නේ ඒක දැනීම තමයි ඉතුරු වෙන්නේ අන්තිමට.
අපිට යමක් ලැබිලා තියෙනවානේ ශරීරයෙන් පිට අපිට බාහිර විසිරිත යමක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මුලාවක්.
ඔය බාහිරයක් පැනවුවොත් ඉතින් ආයෙත් ලෝකෙට අහුවෙලා තියෙනවා අපි. බාහිර වතුරක් හරිය මොකක් තියෙනවා කියලා කිව්වා.
ඕක ගැන තමයි වසන්ත මාම කී කිය හිටියේ. මේ අපේ ආයතන කියන්නේ රූපයක්. ඒක රූප, ඒවා උපාදාය රූප. අනිදස්සනයි මේ ඇහි රූපය රෙන්ද අනික් සේරම අනිදස්සනයි. එතකොට ඒ ආයතනයි අජ්ජත් ආයතනයි වෙන් කරලා පෙන්වන්නේ විඥාණයමයි. එතකොට තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඒ කියන්නේ අපේ සක්කායදිටි ඇති කරන්නේ අපිමයි. අපි විඥාණයමයි පෙන්වන්නේ මේක පිටස්සරයි මේක ඇතුළතයි කියලා හිත. එතකොට තමයි ස්පර්ශය ඇති වෙලා හිටන් මේ අපේ දැකීම ඇති වෙන්නේ. දැකීම හරි ඒ මොකක් හරි ස්පර්ශය ඇති වෙන්නේ. එතකොට අපිට යමක් බහිද්දව ලැබෙනව නම් ඒ කියන්නේ අපි ලෝකයට අහුවෙලානේ. බහිද්දව ඕන වෙලාවක අපි දකින්නේ රූපයක්නේ. මොකක් ලැබෙන අරමුණ මොකක් හරි රූපයක්නේ. ඒ රූපයක් බහිද්දව ලැබුණා නම් ඒ කියන්නේ අපි ලෝකයට අහුවෙලා.
අභ්‍යන්තර බාහිර කතාවක් එන්නේ නැහැ ලෝකෙ මිදින වෙන අවස්ථාව.
ඔව්. එතකොට ඒ විඥාණයෙන් එක දෙකට කඩලා පෙන්වන්නේ නැහැ. ඒ දෙකට ස්පර්ශේ නිරෝධ වෙලා.
ඒක තමයි හරියටම හරි විස්තර
වුණා. අපේ මුලාවේ මට්ටමට අපිට හැබැයි ඒක තේරුම් ගන්න බෑ තාම. ඒකයි ඒකේ වර්ධ අපිට සක්කාය දිටි නැති වුණොත් ඒ ගතිය දැනගන්න පුළුවන්. එතකොට අපිට එළියෙන් දෙයක් එනකොට අපි දන්නවා ඒක එළියෙන් නෙවෙයි ඇහෙන් අපිම හදාගන්න දෙයක් කියලා හිත.
පැහැදිලිද දැන් ඒ? ඒ හැමතිස්සෙම රූපයක් ගැන දැනගත්තු ගමන් අපි මතක් කරන්න ඕන බුදුහාමුදුරුව කොහොමද ඒකේ ඇත්ත දකින්න කිව්වේ? රූපේ අනිත්‍ය සංඥාව වඩන්න. ඒ කියන්නේ රූපේ මොකද්ද? රූපය හටගස්සේ කොහොමද කියලා බලන්න සමුදේ. සමුදේ බලනකොට ආයතන පැත්තෙන් බැලුවොත් ඇත්ත පේනවා. එතකොට එක එක්කෙනාගේ මට්ටමට එක එක්කෙනා ලෝක හදාගෙන තියෙන්නේ. දැන් බල්ලාගේ මට්ටමට හැදෙන ලෝකෙ නෙමෙයි අපේ මට්ටමට අපිට හැදෙන්නේ. අපේ ලෝකෙ නෙමෙයි දෙවියන්ට හැදෙන්නේ. ඒ ලෝකෙ නෙමෙයි බ්‍රහ්මයාට හැදෙන්නේ නේද?
ආ.
එහෙම තේරුම් ගන්න. එතකොට ලෝකෙට අයිති මොනවා හරි කතා කළා නම් තේරුම් ගන්න ඕන ලෝකෙට අහු වෙලා. ලෝකෙට අහු වුණා කියලා දැනගත්ත ගමන් අනිත් පැත්තට අනිත්‍ය සංඥාව දාන්න ඕන. ඒ රූපවලට. පැහැදිලි නේද?
පැහැදිලිද? ඒක පැහැදිලි. ඒක අර අවබෝධය ඇති වෙන කොච්චර හැමදෙස්සම රැවටෙනවා මතෙන්ට.
මේ පැහැදිල්ලන් මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්නද? අර GSR අපේ සාකච්ඡාවේම පොඩි මේ extension එක අර රවි අපිට අන්තිම කයිදි පැහැදිලි කරලා දුන්නනේ මේ කොහොමද ඉති රූපස සමුදයෝ කියන එක බලන්න කියලා. අර කකුලේ වේදනාවත් අරගෙන ඊට පස්සේ අපි කියන්නේ මේ ආනාපානයට. මම ඒක අහලා මේ ඊට පස්සේ පොඩ්ඩක් මට මේ හිතුණා මේක අහන්න මෙතන ටිකක් අපිට දැම්ම මෙතෙන්ට යන්න අවශ්‍ය නැද්ද කියලා හිතෙනවා. හැබැයි මගේ ප්‍රශ්නේ උනේ මේ අර තීනවනේ පස්සම් බයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්කති කියලා. ඒතොර පස්සම් බයං කාය සංඛාරං වෙලා නම් ඒ කියන්නේ හුස්ම සංසිඳිලා ගිහිල්ලා නම් එතන මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද සංසිඳුණු බව දැනගෙන හුස්ම ගන්නද කියලා. මගේ ප්‍රශ්නේ හරියට දන්නේ නැහැ. මම මේ
මොකද හිතන්නේ අනිත් අය? ප්‍රශ්නේ හොඳයි.
වඩන හිතන්නේ දෙමින් නවත්තන්න කියලා. ඒ සත්‍යම් බයන් සංඛාරයෙන් ඉතින් එක නවත්තලා ඊට පස්සේ විදර්ශනා කරනවා. එහෙමයි සතිපට්ඨාන මොන්දන සෝසුන හාමුදුරන් ගේර පුටිනක් තියෙනවා. ඒ බලෙන්ම නවත්තන්නේ කියලා කියන්නේ එතන. ඉතින් ඉහාර මේ දිගටම කරන්න එපා ආනාපානේ ඉතින් ඒකට අහවන අවස්ථන අර විදර්ශනා කරන්න. දැන් ආවි කියලා.
ඒක අසන්ත දැන් කරන දේ ගැන නෙමෙයි මං හිතන්නේ ඇහුවේ. තරත් එතෙන්දී මොකද්ද මේ වෙලා තියෙන්නේ?
කරත් ඒක අයිතරක් මට කිය මට පැහැදිලි වුණා මල්ලි වගේ මට ඒවා කිව් එක මට ඇත්තටම
දැන් ආනාපාන සති සූත්‍රයේ ඒ වගේම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා ආනාපානේ බලනකොට හුස්ම දිගට බලන්න පොටට බලන්න ඊට පස්සේ කියලා එක තැනක තියෙනවා ඒ පොඩයි ඊට ගියාම ඔයාට අහුවේ පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ පස්සම් බයං කාය සංඛාරං කියන්නේ මේ කාය සංස්කාරයේ සංසිඳුවමින් ඊට පස්සේ මේ හුස්ම දිහා බලනවා කියලා. දැන් කාය සංස්කාර කියන්නේ ඔතෙන් හුස්ම ඉහළ පහළ යන එක. දැන් ඒක සංසිඳුවෙමින් කොහොමද හුස්ම දිහා ආයි බලන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් පොඩ්ඩක් රවි එක පැහැදිලි කරලා දෙනවද ඒක හොඳ විදිහට?
කිව් එක නම් තේරෙනවා දැන් උත්තරේ තමයි තේරෙන්නේ නැත්තේ.
එතකොට ඉන්නේ සම්ත සමාධියක.
නිරෝධේදී තියෙනව නේද කාය සංස්කාර සංසිඳවල? හුස්ම ගන්නෙත් නැහැ නේද? නිරෝධ සමාපත්තිය.
හැබැයි රවි එදා කිව්වා ඔය පස්සම් බයං කාය සංඛාරං කියන අවස්ථාව සමතය තුලිනුත් එනවා. ඒ වගේම මේ අපි කරන විදියට විදර්ශනාව තුලිනුත් ඔදෙන්ට එනවා කියලා මට තේරුණ හැටි හරි කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා හිතට කීකේ ඉන්න කොටත් ඔය වගේ තත්ත්වයක් එනවා කියලා තමයි කිව්වා කියලා තමයි මට හිතුනේ. මං ඒතන හරි දන්නේ නැහැ.
ඔව් එහෙම දෙයක් කිව්වා. ඒක විස්තර කරන්න බලන්න මටයි.
ඔව් බන්ද මම මගේ ඇත්තටම පොඩි අත්දැකීම් තියෙන්නේ දැන් මම ඉස්සර කරපු විදිය නිකන් හුස්ම දිහා බල ඉන්නකොට හුස්ම මේ අඩුවෙලා ගිහලා හිමින් නැති අඩුවෙලා ගිහලා නැති වෙන අවස්ථාවක් එනවා. ඒක මේ මොකද්ද කියලා රවිදා එක්ස්ප්ලේන් කරන්න එක සම්මතයෙන් එන සමාධිය කියලා. ඊට පස්සේ දැන් එදාම අපි ওই වසන්තයි කමල්ලි අපි කතා වුණානේ අර දැන් විදර්ශනාවෙන් කරනකොට ශරීරය වුණත් දැන් අර මේ වසන්තගේ කකුලේ අමාරු නැති වුණා වගේ වසන්තගේ මුළු ඇඟම නැති වෙන්න පුළුවන් ওই විදිහට කරගෙන යනකොට. එතකොට ඒ වගේ හුස්මත් නැති වෙලා යන්න පුළුවන් කියලානේ අපි සාකච්ඡා කරේ දා. ඔය මට ඒක අත්දැකීමක් නෑ. එතනත් ඔය තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියන පස්සම් බයං කාය සංඛාරං කියන අවස්ථාව. එතෙන්දි කොහොමද මේ හුස්මක් දිහා බලන්නේ?
එතෙන්දි හුස්ම දිහා බලන්නේ නැහැ. මම හිතන්නේ හුස්ම නැහැ කියන අවබෝධය දිහා බලන් ඉන්නවද? සංසිඳවා කියන අරමුණේ
එතන මෙහෙම කියලා දැක් කියලා මම හිතන්නේ පස්සම් බයං කාය සංඛාරං අසස්සම පිටිකිරි පහම කය තැහැල්ලුව දකිනින් ආස්වාසේ පස්වාසේ හික් වෙනවා. හික් වෙනවා කියන්නේ ඉතින් බානවා කියන එක නෙමෙයි හික්. එහෙමද? එහෙම දැක් තමයි මේ
ඔති පොතන. පොතනත් ඔය ට්‍රාන්ස්ලේෂන් එක හරි පරිස්සම් වෙන ඕන තරක් මේ වසන්ත මේ
කම පොතේ නෑ.
ඒ මොන පොතද කියන එක තමයි ප්‍රශ්නේ.
සත්‍යන හාමුදුරන්ගේ ආයන පස්සනා පොත. සලාහ පොත. සත්‍යන හාමුදුරන්ගේ 1900 2011 ඒ පොතේ තියෙන උම්පෙරලා බැලුවා. ඒක තියෙන්නේ හික්කෙන්න අවස්ථාවක්.
සූත්‍රේ කොහොමද දන්නවා කියන්නේ මේ පිටක .lk එකේ.
ඒක නම් මම දන්නවා. මම පොත තමයි පාවිච්චි කරන්නේ සම්මාන දේශනාවල්.
ඒක ඔයගලන්ට සූත්‍ර ගොඩක බලන්න පුළුවන්. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතියේ යට පේනවා. මජ්ක්‍ධිමනිකායේ තියෙනවා, දීඝනිකායේ තියෙනවා. ඊළඟට ආනාපාන සති සූත්‍රය කියන එකේ වෙනමම තියෙනවා. ඊළඟට ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සතිය ගැන කියන එකෙත් තියෙනවා මං හිතන්නේ. ඕන එකක මේ ආනාපාන සතිය විස්තර කරන එකේ පාලියෙන් කියනවා, සිංහල එකත් බලත හැකි.
පාලි එකක් සිංහලට තියෙන හොඳම රෙෆරන්ස් එක මොකද්ද? තන සෝස් එක මේ අපිට වඩාත්ම නිවැරදි වගේ කියන්න පුළුවන් කරන්නේ නැත්නම් අපි සමහරලාට සිංහල ඒව රිෆර් කරලා ගන්න අර්ථය වලින්නත් පුළුවන් ඉන්න අවස්ථාවලදී
මොන රෙෆරන්ස් එක ගත්තත් කියන්න තියෙන්නේ ඒක සුතමේ ඥානේ විතරනේ. ඊළඟට ඒක චින්තාමය ගිහිල්ලා භාවනාමය ඥානෙට දාගන්නකොට තමයි ඉතින් හොඳම රෙෆරන්ස් එක ඉන්නේ. තෙන් තැනකම යන්න ඕන. මොකද වචන වලින් ගොඩක් වෙලාවට දෙන්න පුළුවන් ලෝකෙට ඇවිසි මට්ටමේ අර්ථයක්
විතරනේ. ඔව්.
එතනින් එහාට එක හොයාගන්න ඉතින් තම තමන්ගේ වැඩක් තමයි ඒක නේද?
ඔව් අපි අර මොකක් හරි තැනකින් පටන් ගන්න ඕනේ නිසා මං හැබැයි අපි සමහර අපි දැන් මෙතෙන්ට යනකම් අපි මොකක් හරි කර රිෆර් කරගන්න ප්‍රයත්න. ඒකෙත් වඩා හොඳම එක මොකක්ද කියන අදහසකින් මම ඇහුවේ.
ඒකෙන් තමන්ට වැටහෙන මට්ටම තමයි. ඒක ඉඳන් ටික ටික අවබෝධය එනකොට මං හිතන්නේ මං අද ගෲප් එකට දැම්ම නේද අර මේ කිරිබත් ගොඩ හැමදුරන්ගේ මොනවද ගැන කමෙන්ට්ස් තියෙන එක. දැක්කද දන්නේ?
ඕකේ. මම කියුවා මේ ඇත්තටම රවි එක හරි වැදගත් මේ. මොකද මමත් ඉස්සර වගේ පොත් කියවලා මම අන්ඩර්ලයින් කරලා තියෙනවා වැරදි කියලා අවුවෙච්ච දැන් මම හැබැයි ඒක කියන්න යන්න බැරි වෙන නිසා සද්දරතු ඉන්නවා වෙනවා
ඒකයි තේ අපි හාමුදුරන්ට පෞද්ගලිකව දෙයක් නෙමෙයි පරිවර්තනයක් කරනකොට ඕක ඉතින් අනිවාර්යෙන් වෙන දෙයක් ඒක අපි අදහසක් කිව්වත් ඒ දේ එහෙම්මමයි ඒ කියන්නේ එහෙම්මම වැරදි කියන එක නෙමෙයි උනාට අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ නිසා තමයි මම කිව්වේ මොන පොතෙන් බැලුවත් ඒක සුතමය නෑ හරි නෑ ඒ නිසා තමයි අපි සාකච්ඡා කරන්නේ නේද බණ අහන්න සාකච්ඡා කරන්න ඒකට චින්තාමය ඥාණයට එනවා ඒක ප්‍රශ්න කර තර්ක කර කර ඔක බලන්න කොට ඊළඟට ඒ දැනගත්තු දේ භාවනාවට දාලා යෙදෙනකොට ඊටත් වඩා ගැඹුරු පැත්තකින් ඕක පේනවා සුතමේ ඥානේ චින්තාමේ ඥානේ භාවනාමේ ඥානේ කියන. දැන් අපි වුණත් සමහර විට ඉස්සර හිතන් හිතේ තේරුම් වලට වඩා ටිකෙන් ටික ඔක වෙනස් වෙනවානේ අවබෝධ කරන්න අර කලින් හිතේ තේරුම නේද? දැන් ලෝකෙට අයිති පැත්තෙන් හිත හිතා ඉඳලා ඒකම හරි කියලා හිතාගෙන හිටිය කාලයක් තියෙන්නේ නැති. ඊට පස්සේ තව ටිකක් අවබෝධ වෙනකොට පේනවා අතන අඩුවක් තියෙනවා. එතකොට දැන් මේ කතාව කියන අය පිට හෙනකොට අපිට ඉතින් හිතෙනවා මේගොල්ලෝ තාම අතනනේ ඉන්නේ කියලා නේද? දැන් ඔය දානිත්‍ය ගැන ගත්තොත් තාම කී දෙනෙක් නම් ඉන්නවද මේ තියෙන දේ වෙනස් වෙනවා කියන එක බලන එක එකමයි හරි කියලා හිතාගෙන එකම කරන අය. ඉතින් අපිත් ඕකේ කාලයක් කර කර හිටියා. ඒක අනත කරන්න හොඳ නැහැ. ඒ කාලේ ඒක තමයි හරි කියලා හිතන් හිටියේ. බැදම් පේනවා මේක ඊට වඩා දෙයක් තියෙනවා නේ කියන එක මේ සමුදය නිරෝධයයි බලනකොට නේද ඒ වගේ ඉතින් අනිත් වචන වලත් ඒ හැම හැම ඉතින් එක එක මට්ටමේදී වෙනස් වෙනස් විදිහට පේයි සමහර විට ඒ වගේ ඔය පස්සම් බයන් කාය සංකාරම් කියන එකත් බලන්න දැන් එක එක්කෙනාගේ හිතන විදිය කියලා මේ සරේ කවුරුත් කතා කරන්නේ නැහැ වගේ බය වුණාත් දන්නේ
නැහැ නේ.
එතෙන්දී රවි එතෙන්දී මනායතනෙ නිරෝධ වෙලා නේද? ඒක නේ දැනගැනීමක් නැහැ නේ. උස්ම ගන්නවල් නැද්ද කියලා දැනෙන්නේ නැහැ.
මේ මට හිතෙන්නේ මේ මන ආයතනේ විතරක් එතන වැඩ කරනවා ඇති. ඒ කියන්නේ අපිට මේ පොට්ටබු රූපයක් හැටියට දැනෙන්නේ නැහැ. නමුත් මන ආයතනයේ විතරක් වැඩ කරනවා ඇති. මෙතන හුස්මක් ගන්නවා මම මෙතන තමයි බලාගෙන හිටියේ. මේ මෙතන හුස්ම තියෙන්න ඕනේ කියලා මන ආයතනයේ විතරක් මම හිතන්නේ මන ආයතනයෙන්ම මේක තේරුම් ගන්න උත්සාහ කරන අවස්ථාවක් එනවා ඇති කියලා තමයි මම මට හිතෙන්නේ.
ඒ කියන්නේ ඔය කාය සංකාර සංසිඳනවා කියලා ගන්න තැනදී කිව්වා ඒ කියන්නේ ඉතින් හුස්ම රැල්ල අර අභිවි වෙච්ච තැනකින් විතරක් දකින්න මෙපා කියලා කියනවානේ. කියන්නේ ඒ කියන්නේ කාය සංකාර සංසිඳන්නේ කොමන සංසිඳී මොකින්ද කියලා කියනවා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර පස්සද්ධිය. ඒ කියන්නේ කාය සංකාර කාය පස්සද්ධිය ඉතින් විඥාන පස්සද්ධිය චිත්ත ඒවා ඔක්කොම ටික එකතු වෙලා තමයි එහෙම වෙන්නේ කියලායි මම ඉගෙනගෙන තියෙන්නේ. ඒක විඥාන සංසිඳන කොට චිත්ත සංසිඳන. ඒක කාය සංකාර සංසිඳනත් ඒකේ ලක්ෂණ දකින්නත් ඒ මුළු ඉහෙරම ලක්ෂණ දකින්න මේ මුළු කාය කාය සංසිඳන ගතිය එක හතර පාවෙන පුළුන් බොදක් ගානට ඒක දැනෙනවා. ඒ මම හිතන විදිහට ලොක් සීසන් හරියට ඒ කියන්නේ ඉතුරු සංසිද්ධිය පිට කියන්නේ මාසෙට දැනෙනවා. එතනද අතක් අතක් කුස්තර ප්‍රශ්නහම් ප්‍රතිම මේ ඒ කියන්නේ පාරටි කරොත් ඒ කියන්නේ ඒ තත්ත්වෙල පස්කව ඒ කියන්නේ එක එහෙම්ම තියෙන ගතියක් දැනනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සංකාර සංසිද්ධන ලක්ෂණයක් කියන්නේ. දැන් මේ කොහොම තේරුම් ගන්නද මේ මහත් මක් එහෙම කියලා තියෙනවා කියලා මට මතකයි.
දැන් මෙහෙමයි ඕක කියලා තියෙන ඒවනම් අපි දන්නවනේ අහලා අහලා නේද? Tamanට හිතෙන විදිහ තමයි දැන් ගන්න තියෙන්නේ. ඒතර මෙතන දැන් එකක් මං හිතන්නේ හැමෝම තමයි පැහැදිලි ඇති මේ මොන අවස්ථාවද කියලා. දැන් හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හුස්ම සියුම් වෙලා ගිහිල්ලා දැනෙන නොදැනෙන ගානක් එනවා. සමහර විට හුස්ම නැහැ කියලා හිතෙන මට්ටමක් එනවා. ඒකට ඔය මට්ටම ගැන නේද මේ කතා
කරන්නේ?
එතකොට මේ මට්ටම එන්න පුළුවන් දෙවිධයක් තියෙනවා. මම කලින් කිව්වේ දැන් හැමෝම අත්දකලා තියෙන ඔය මට්ටම ඕන ආනාපාන සතිය වඩන කෙනෙක් අත්දකින්නවා උක. හිත එකඟ වීම තුල. ඒක එකක් තමයි අපේ හිත එකඟ වීම තුල. හිත එකඟ වෙන්න මේ හුස්ම සිම් වේගන යන ගතියක් තියෙනවා. හැබැයි ඒක ඇත්ත දැකලා වෙන්න ඕනේ නැහැ. සමාධිය වැඩි වීම තුළ ඒ දේ වෙනවා. එකක් තමයි අපි දැන් හිත සේරක් කෙලස් වල වැඩ කරනකොට ටිකක් හුස්මත් වැඩ කරනවා වැඩි. ඇලීම් හරි ගැටීම් වල හරි. අන්තරහ ගිය වෙලාවට හොඳට පේනවනේ නේද හුස්ම සයන හයියෙන් ගන්නවා කියලා. තේ කමෛත්‍රී භාවනා කරනකොට ඔක අනිත් පැත්තට ගිහිල්ලා හුස්ම සියුම් වෙනවා. නැත්නම් හොඳට නිින්ද ගෙනෙනකොට හුස්ම සියුම් වෙනවා. ඒතර කලබල ගතිය අඩු වෙනකොට හුස්ම සියුම් වීමක් වෙනවා. සමාධිය තුලින් වෙන අරමුණ වලට හිත යන්නේ නැති වෙනකොට අපේ හිත ඉතින් අර ඇලෙන ගැටෙන අරමුණ වලට යන්නේ නැති වෙනකොටත් වෙන දේවල් වලට යන්නේ නැති වෙනකොටත් හිත සියුම් වෙනවා. සාමාන්‍යයෙන් ඕනම භවනාවක් කරද්දී අත්දකින්න පුළුවන් දෙයක් ඒක හරියට කෙරුණොත් හුස්ම සියුම් වෙවි ගිහිල්ලා නැදෙන ගානකට එනවා. දැන් ඔය අවස්ථාව දැන් ගොඩක් ආමින්නහන්සලා කියන්නේ හරි බලවත් අවස්ථාවක්. දැන් විශේෂයෙන් ඔය ධම්මජී වහන්සේ එහෙම කියන්නේ මෙතන තමයි ධහම දකින්න පුළුවන් අවස්ථාව. විජිතානන්ද හඳුරෝ එහෙමත් ඒ වගේ කියන්නේ. ඒක වෙන්න පුළුවන් මොකද නීවරණ හොඳටම යටපත් වුණ අවස්ථාවක්. හැබැයි ඒ වෙලාවම තමයි සමහර විට සිහිය නැති වෙන අවස්ථාවක් මේ සමාධිය පැත්තෙන් විදර්ශනය කරන්න අමාරු. තව පැත්තක් තමයි ඔක බය වෙන අවස්ථාවක්. දැන් හුස්ම ගන්නෑ නේද, මැරෙයිද දන්නේ කියලා පැත්තෙනුත් මොකක් අය කලබල වෙලා ආයි හුස්ම හොයන්න ගිහිල්ලා ආයි දැනෙනවා හුස්ම. හිත එකඟ වීමක් නැති වෙනවා. මේ හුඟක් වෙලාවට හුස්ම දැනෙන්නේ ආයි හිත වැඩ කරන හින්දා හුස්ම ගැන හොයන්න ගිහිල්ලා. මොකද්ද දන්නේ මේ උනේ, හුස්ම ගන්න නැද්ද දන්නේ, මැරෙයිද දන්නේ, බයට හිතන්න ගිහිල්ලා හිත වැඩ කරනකොට ආයි ඉතින් හුස්මත් වැඩ පටන් ගන්නවා. ඒ කියන්නේ හිත කලබල නම් හුස්මත් කොහමද තදේට දැනෙනවා. හිත නිශ්චල වෙන්න නිශ්චල වෙන්න හුස්මේ ගතිය අඩු වෙලා සියුම් වෙලා යනවා. හැබැයි ඔතන අපි ඉතින් චතුරාර්ය සත්‍යයක් දැක්කද කියන එක තමයි මේ බලන්න ඕන, නැත්නම් පටිච්චසමුප්පාදේ පේනවද කියන එක. ඒතකොට ඒ සමතයෙන් ওই ගතියක් දකින්නත් පුළුවන් හිත සමාධියකට ගිහිල්ලා. අනිත් පැත්ත තමයි විදර්ශනාවෙන්, අපි විදර්ශනාවෙන් කියනකොට දැන් තේරුම් ගන්න අර රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, රූපයේ අත්ංගමය මොකද්ද පැත්තෙන් බලන්න වෙනවා. ඒකෙදි හුස්ම කියන එක රූපයක් නම් ඒකේ සමුදය මොකද්ද, හුස්ම තියෙන බව දැනගත්තේ කොහොමද කියලා ආයතන පැත්තෙන් හොයන්න වෙනවා. ඒකට ආශ්වාසය කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන පැත්ත විදර්ශනා පැත්තෙන් බලන්නත් පුළුවන්. නිකම්ම හුස්ම දිහා බලා ඉන්නවට අමතරව ඒක බලන්නේ කොහොමද?
ඔය ආයතනෙන්ද මේ ආශ්වාසය කියන එක දැනුනේ කියලා දැක්කේ කියලා
බලනවා. ඔව්.
එදා රවිද පැහැදිලි කරලා දුන්නා නේද? එතන පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා නම් දුක, ඒ කියන්නේ එතකොට ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියලා, පරිතිරූප සමුදයෝ කියන තැනට එනකොට ආයතන වෙන් කරලා බලන්න කියලා අපි හොඳට පැහැදිලි කරලා දුන්නා එදා. මේ මතරයික පැහැදිලි.
ඔව්, ආගමකටත් මතකයි හොඳට විස්තර කළා. දැන් කාය ආයතනෙන් දැනුණා, දැනෙන දේ ගැන කල්පනා කළා නේද? ඒතර දැනෙන්නේ මොනවාද? දැනීම් ගොඩක්නේ. දැනෙනවා. ওই දැනීම් ටිකක් එකතු කරලා නේද අපි හිතන්නේ, ආ දැනෙන්න නම් මේ ඉහළ යන හුස්ම, මෙහෙම දැනෙන්න නම් පහළ යන හුස්ම කියලා හිතෙන් නේද කල්පනා කිරීම තුළ නේද හිතෙන් හදන දේ හිත දැනගන්න. එහෙනම් දැන් අපිට නුවණක් තියෙන්න ඕන හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ හිත ඇතුලේ වැඩක්. මේ එළියේ තියෙන හුස්මක් නෙවෙයි එතකොට. එළියේ තියෙන දෙයක් බවට පත් කරලා තියෙන්නේ අපේ මෝඩකමට, අවිද්‍යාවට. කියන එක උතෙන්ටත් දාන්න පුළුවන් නේද? සමුදයයි අත්තංගමය. මේ සමුදේ තියෙනකන් ඕක තියෙනවා. මේ සමුදේ නැති වුණා නම්, යෙදුන් නැත්නම් අපි හුස්ම කියලා දෙයකුත් ඉහළ යන හුළඟ පහළ යන හුළඟ කියලා දෙයකුත් ලෝකෙට අයිති දෙයක් පැනවෙන්නේ නැහැ නේද? මේ හිතන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිනුවන පිහිටියම මේක නිකම්ම හුස්ම දිහා බලන් ඉන්නවට වඩා තව දෙයක්. අනේ ඒ තුලිනුත් හුස්ම සංසිඳෙන්න පුළුවන්. අර කය සංසිඳුනේ නැත්තම් බාහිර රූප සංසිඳුනේ, කියන්නේ ඒවයින් මිදුනේ. ඒවා පණවන්න නැති පැත්තකුත් තියනවා කියලා නුවණින් දකින්න පුළුවන් වුණා. දැන් හුස්ම කියන එකත් රූපයක්. හුස්ම කය කියලා කියන්නේ ඒකටත් ඒ විදිහටම බලන්න පුළුවන්. ඉතින් මොන රූපේ තිබුණත් ඕකේ අනිච්ච සංඥාව වඩන්න කියලානේ කියන්නේ. ඉති රූපං ඉති රූප සමුදය අත්තංගමෝ කියන දේ. එක දාන්නයි තියෙන්නේ. එතන තේරුම් ගන්න අර සමතයෙන් එන සංසිඳීමේ විදර්ශනාවෙන් එන සංසිඳීමයි වෙනසක් තියෙනවා. දෙකම එක වගේ දැනෙන්න පුළුවන්. ඒ වුණාට නුවණ වෙනස්. එතන යෙදෙන ප්‍රඥාව. පැහැදිලිද? ඔය
පැහැදිලි කරේ දැන් ඒ කියන්නේ ඔය පස්සම්බයං කාය සංඛාරං කියන අවස්ථාවේදී රූපය කියලා ගන්න වෙන්නේ මනෝ රූපය නේද?
නෑ, දැන් අපි හුස්ම නෑ කියලා දැනගන්න ඕනේ. ඒ හිතේ තිබුණ හුස්මද නැති වුණේ එළියේ තියෙන හුස්මද?
ඔය එළියේ තියෙන හුස්ම නැති වෙලා හැබැයි හිතේ හුස්ම තියෙනවා නේද? හිතේ ඒකන හිත දන්නවා මේ හුස්ම මෙතන තියෙන්න ඕන කියලා. නමුත් හුස්මක් දැනෙන්නේ නැහැ. ඒකනේ එන ඔතන අවස්ථාව.
අහේ දන්න හුස්ම එළියේ තියෙන්න ඕන කියලා නිදන්නේ. එතකොට හුස්ම නැහැ කිව්වත් හුස්මට අහු වෙලා. හුස්ම තියෙනවා කිව්වත් හුස්මට අහු වෙලා. මොකද අපි හුස්ම කියලා අදහස් කරන්නේ එළියේ තියෙන දෙයක්. මොනවායින් හරි හැදිච්ච දෙයක්. භෞතික දෙයක්. නේද? එතකොට ඒ තියෙන දේ දැන් දැනෙන්නේ නැති හින්දා ඔන්න සංසිඳුණා කියනවා. එතකොට ඒ දැනෙන්නේ නැති හින්දා සංසිඳුණා කියන එකයි. ඇත්ත දැකීම හින්දා රූපේ උපද්දන්නේ නැති පැත්තෙන් සංසිඳීමයි අතර වෙනසක් තියෙනවා. ඒක අපි නිකන් දිහා බලන් හිටියම මේක ඔය හිතෙන් දැනගන්න හුස්මක් කියන එකට එන්නේ නැහැ. ඒක මේ අපි අවබෝධයක් පැත්තෙන් පෙන්වන්නත් වෙනවා. නැත්තම් කියන්නේ ඔය තිබුණ හුස්ම දැන් දැනෙන්නේ නැහැ නේ. හුස්ම නැති වුණාද දන්නේ නැහැ. ඒ නැති වුණා කිව්වත් දැන් හුස්ම නැහැ කියලා හුස්ම අල්ලගෙනනේ. තේරුණා නේද? අර නත්ති ප්‍රත්‍යයෙන් උපදින හැටි.
ඒක ටිකක් හිතන්න ඕන රවි කියලා මේ තේරෙනවා වාගේ දැනෙනවා ඒ වුණාට හිතන්න ඕන
කොට. මොකද අපි නැහැ කියන්නේ මොනවද? නෑ කියන්නේ හුස්මනේ.
ඒක ඇත්ත ඇති සැටියෙන් දැකීමනේ.
ඇත්ත ඇති හැටියෙන් දකිනකොට හුස්මක් කියන එකකට අහු වෙන්නෙම නෑ, යෙදෙන්නෙම නෑ. හුස්ම කියන ලෝකය උපද්දන්නේ. ඉපැද්දුවා නම් ඉපැද්දුවේ ඒකට අවිද්‍යාව නැත්තම් සමුදය යෙදිලමයි. එළියේ තියෙන හුස්මක් ගැන කතා කළේ. ඒකත් හිතෙන් පනෝලා එළියෙන් තිබ්බ එකක් කියන නුවණ පිහිටියොත් ඊට වඩා වෙනස් දැක්මකට ඉනව නේද ලෝකෙන් එතර වෙන පැත්තකට. හැබැයි ඉතින් ඔතෙන්ට එන්න මං කියන්නේ ඔතනින් පටන් ගන්න එපා. ඉස්සෙල්ලා බාහිර රූප ගැන හොඳට බලන්න, ආජ්‍යත් රූප ගැන හොඳට බලන්න, ඒවා බලන්න නැති වුණ දවසක හුස්ම ගැන බලන්න කියන එක තමයි මං කියන්නේ. මේක ප්‍රායෝගිකව කරනකොට
ගොරෝසු මට්ටමින් වගේ පටන් අරගෙන සියුම් මට්ටමට යන්න කියන එකද?
ඔව්, අපි දැන් එළියේ තියෙන රූපව ශරීර රූපය ඊට වඩා අපිට ප්‍රකටයි. මේ වගේ නම් හිතට ආයතන පැත්තෙන් බලලා ඒක පුරුදු කරන්න ඕන. එතකොට මේ රූප ජාති ටිකෙන් නිදෙනකොට තමයි දැන් හුස්ම විතරයි ඊළඟට ඉතුරු වෙන්නේ. එතකොට තමයි ඔය කියපු මට්ටම පෙන්වන්න පුළුවන් වෙන්නේ. එතකන් වෙන්නේ අර තියෙන හුස්මේ ලක්ෂණ ටික බලා ඉන්න එක විතරයි. ඒක සමතේ වේවා විපස්සනා වේවා, ඉතින් හුස්ම සංසිඳන එක හොඳයි. මොකද හිත එකඟ වීමක් තියෙනවා, නීවරණයටපත් වීමක් තියෙනවා. දැන් එතනින් එහාට විදර්ශනය කරනවාද කියන එක තමයි මේ තේරුම් ගන්න ඕන දේ. අකරන් නෝ මම හිතන්නේ වචන වලින් කියනකට වඩා ඔක ටික ටික කරලා බලන එක තමයි හොඳ. දැන් කරන්න විදිහක් පැහැදිලි නේද?
ඔව් කරන විදිහ පැහැදිලි
නේද? හොඳයි, එහෙනම් මම මේ සාකච්ඡා ටිකක් එහෙම මෙහෙම සමහර වෙලාවට දානවා. ඒවා කවුරු වුණත් ඉතින් දැන් මෙහෙමයි, ඒකල හොඳට භාවනා කරන අය. එහෙනම් දැන් එක එක මට්ටමේ ඉන්න අයට ඉතින් කොහොම හරි වැටහෙන්න කියා දෙන්න පුළුවන්කම තමයි මම කියන්නේ හැම තිස්සෙම හදාගන්න කියලා. මොන මට්ටමෙන් ඇහුවත් මේ ධර්මතාවේ දැක්කනම් ඒක ටික ටික එයා ඉන්න මට්ටමෙන් එහාට ගන්න පුළුවන් වෙන්න ඕන. එක තමයි ඉතින් මේ අපි එක එක්කෙනා සාකච්ඡා කරන එකනොත් එතන මං කියන්නේ කවුරු හරි ඇහුවහන් අනිත් අයට තව කෙනෙකුට එයාට කියා දෙන්න උත්සාහ කරන්න ඕන. දන්නවද නැද්ද කතාව? නේ දන්න ටික කියා දෙන්නකො. ඒ කියා දෙනකොට තව කෙනෙක් පෙන්නයි එතන මොකක් හරි අඩුවක් තියෙනව නම් එහෙම එක තමයි සාකච්ඡාව වෙන්නේ. කවුරුවත් දන්නවද නැද්ද කියන එක නෙමෙයිනේ අපි ඔක්කොම එකතු වෙලා හොයන එක නෙමෙයි කරන්නේ. ඒකෙන් අපි අර ගයිඩ්ලයින් එක තියාගෙන ගන්නවන දහමට එකඟව හැමතිස්සෙම කතා කරන්න පිට යනවනම් කවුරුරි පෙන්නලා දෙන්න ඕන මේකට කියලා පෙන්නේ නැහැ නේ කියලා. ඔය සමහර දේවල් අපි කොච්චර හිතුවත් මේ වචනේ මේ තේරුම වෙන්නේ නැති කියලා ඒ වයින් මේ කතා කරන්න හරි අමාරුයි. අවබෝධයෙන් නැන්න ඉතින් සමහර විට කලින් හිතන් හිටියේ වෙනස් වෙන්න පුළුවන්. ඔය දැන් මම අර වචනේ ගත්තෙත් නැත්තේ මේ පස්සම්බයං කාය සංකාරං කියන එකට. ඔය පස්සම්බයං කියන එකට මේ මට මතකත් නෑ මේ අපේ ධම්මවිහාරි හැමදුර මොකද්ද අමුතුම තේරුමක් දුන්න දවසක්. මට දැන් ඒක මතකත් නෑ. ඒක තමයි ඉතින් එච්චර එකඟ වුනේත් නෑ. උනාට ඉතින් ඒවා සමහර විට ඉතින් දවසක හිතලා බලන්න පුළුවන් ආගේ. දැනට අපිට දැනෙන මට්ටම මේ හුස්ම සංසිඳුණා වගේ කතාවනේ අහලා තියෙන්නේ දැනෙන්නේ. ඒකට අනුව තමයි දැනට හිතන්න තියෙන්නේ.
අපි වචනේදී මේ ඇත්තටම ධම්මජීව හාමුදුරුවෝ කියන ඔබට වචනේකුත් ඉන්ද්‍රියන අයින්ද්‍රිය පටිබද්ධ විඥානය කියලා. මට ඇත්තටම සෑහෙන ගැටලුවක් වෙච්ච තැනක් ඔතන. දැන් හැබැයි ඔය අපි යන පැත්තෙන් බලනකොට ඉතින් එතන එච්චර වැදගත්කමක් නැහැ.
ඒක තමයි යන්න එහෙම ඒක ඔය වචන ගොඩ මේකද කියලා වචන මේ හදා ගන්නට වඩා ඇත්තටම මම අපි ඊයේ ධම්මජීව හඳුරු එක්ක මේ සාකච්ඡාවකුත් තිබුණා මතුරුන්ගේ බණක් තිබුණා මේ එකත් පන් ඕන්නම් හාමුදුරුව කිව්වේ බණ සාකච්ඡාවකට වඩා එකත් ඕන්නම් මේ දාන්න පුළුවන් මන් දැම්මේ නැහැ. ඉතින් ඒක මේ වචනේ තේරුමට වඩා දැන් හාමුදුරන්ගෙත් වැදගත්කම ඒකේ ප්‍රායෝගික පැත්තක් පෙන්නනවා. ඉතින් මේ මං බණේ භාග එකක් ගියාට පස්සේ ගියේ ඉතින් මට ඇහුණා මේ රූප කියන ඒවා ඇත්තටම රූප සංඥා ගොඩක් නේද කියලා දකින මට්ටමකට එන්න පුළුවන් කියලා. ඔක තමයි ටික හාමුදුරුව පෙන්නුයි. වචන වලින් මොනවා කිව්වත් අදහස් කරන්නේ මෙතන නේද කියන එක මට හිතුණා ඒක අහගෙන ඉන්නකොට. අපිට මුලින් ඕලාරික රූප තියෙනවා අන්තිමට පේනවා හාමුදුරුවෝ ගත්තර ජනපද කල්යාණිගේ මේ නන්ද කුමාරයා ගේ කතාව දිව්‍යාංගනාව පෙන්නලා වැඳිරියෙකුට සමාන කරලා ඔමම එන කතාව. ඉතින් ඒකෙදි මුලින් අර තියෙන කෙලෙස් වලට ඉස්සෙල්ලා මේ දිව්‍යාංගනාව කොච්චර ලස්සනද මේගොල්ලෝ ඉතින් ඇත්තටම ඉන්න ආයෙ විදිහට පෙන්නලා මේගොල්ලෝ ලබා ගන්න නම් මෙහෙම කරන්න ඕන කියලා එහෙම හිත වඩනකොට ඉතින් අවබෝධ වෙන්න ඇති කියනවා මේ දිව්‍යාංගනාව ටිකක් මේ හිතෙන් හදලා එළියෙන් තියපු ඒවනේ මේ ජනපද කල්යාණිත් හිතෙන් හදලා එළියෙන් තිබ්බනේ අර පිච්චෙච්ච වැඳිරිත් හිතෙන් හදලා එළියෙන් තිබ්බනේ කියන ඔය සංඥා ගොඩක් විතරයි නේද හිතේ ඇති උනේ. අනේ මේ වගේ පැත්තකට ඉතින් මේ එක එක විදිහට මේ අවබෝධේ කරා තමයි ගේන්නේ කියන වගේ එකක් මට එතන අහගෙන ඉන්නකොට හිතුනේ.
එහෙමනම් දැන් නවතිමිනම් තෙරුවන් සරණයි.
ඔව්. ආ ඒක තමයි.
සරණයි.
ඒක ගැටෙන්නේ.